මොහොත හිතන්න අපේ රටේ ආර්ථිකය ගොඩගන්න තියෙන හොඳම ක්‍රමය.
තවත් දවස් 10ක නිවාඩුවකට එන සංචාරකින් ලක්ෂ ගාණක් ගෙන්වන එක නෙවෙයි කිව්වොත්
අන්ද ඒකයි. අපි දශක ගණනාවක් තිස්සේ උත්සාහ කරේ අපේ ලස්සන වෙරළ තීරයකුයි පෞරාණික පන්සල් තිගකුයි පෙන්නලා විදේශීකයින්ව කොහොම හරි ගෙනවා ගන්නනේ.
ඇත්තටම හැබැයි අපි අද මේ ගැඹුරු විමර්ශනයට පාදක කරගන්න මූලාශ්‍රය, ඒ කියන්නේ එන්සුලංකා ආයතනයේ ග්ලෝබල් ඇම්බසඩර්ස් ප්ලේ බුක් එක, මේකතාව සම්පූර්ණයෙන්ම උඩුවට ඉදිරි කරනවා.
හරියටම හරි. මේගොල්ලෝ ගේන්නේ මාරම විප්ලවීය අදහසක්. ඒ කියන්නේ විදේශිකයින්ට ලංකාවට නරඹන්න එන්න කියන එක නවත්තලා ඔවුන්ව ලංකාවේ ජීවත් කරවන්න, එකඟ කරවා ගන්න දවන්ත දැක්මක් තමයි මේ අත්පොතේ තියෙන්නේ.
ඒක ඉතාමත් ප්‍රබල ආරම්භයක්. අද අපි මේ කතා කරන concept එක ඇතුළේ තියෙන අකුණුම දේ තමයි මේ භූමිකාව හඳුන්වා දෙන විදිය.
ඔව්, සාමාන්‍යයෙන් නම් අලෙවිකරුවෙක් කියන්නේ යම් භාණ්ඩයක් විකුණලා කොමිෂන් එකක් ගන්න කෙනෙක්නේ. හැබැයි එන්සලංකා ආයතනය මේකට කියන්නේ නිකම්ම අලෙවිකරුවෙක් නෙවෙයි, ඉකොනොමික් ආකිටෙක්ට් කෙනෙක්. නැත්තම් ආර්ථික නිර්මාණකරුවෙක් කියලා.
ආර්ථික නිර්මාණකරුවෙක්. මේ වචනේම ලොකු බරක් තියනෝ නේද?
අනිවාර්යයෙන්ම. මොකද ඔබ ගෙනෙන සෑම විදේශිකයෙක්ම අපේ රටට අඛණ්ඩව මාස ගණනාවක්, සමහර විට අවුරුදු ගණනාවක් පුරාවට විදේශ විනිමය ගේන උල්පතක් වෙනවා.
ඒ කියන්නේ ඒ හරහා අපේ ඉඩම් හිමියන්, රියදුරන්, ගෘහසේවකයන් වගේ විශාල පිරිසකගේ ආර්ථිකය ශක්තිමත් වෙනවා.
හරියටම හරි. මේක Tamanගේ ආදායම හදාගන්න ගමන්ම සමස්ත රටේම ක්ෂුද්‍ර ආර්ථිකයක් ගොඩනගන දවන්ත මෙහෙයුමක්. ඒකයි මේක තියෙන දේශප්‍රේමී අභිමානය.
පැහැදිලි. හැබැයි අපි මේකේ ප්‍රායෝගික පැත්ත දෙයක්මුකෝ. හිතන්න කෙනෙක් යුරෝපයේ ඉඳන් ලංකාවට ඇවිල්ලා අවුරුද්දක් පදිංචි වෙන්න හදනවා කියලා. ඒක එච්චර ලේසි තීරණයක් නෙවෙයිනේ.
කොහෙත්ම නෑ. ඒකයි මේ මූලාශ්‍රවල පැහැදිලිව විග්‍රහ කරලා තියෙන්නේ විදේශිකින්ට තියෙන ප්‍රධාන බියවීම් හතරක් ගැන. මේක ඇත්තටම හරිම මනෝවිද්‍යාත්මකයි. ඔව්, කෙනෙකුගේ මුළු ජීවිතයම වෙනස් කරන තීරණයක් ගන්න කියන්න කලින් එයාලව වළක්වන මානසික බාධාවන් මොනවද කියලා අපි දැනගන්නම ඕනේ. මොනවද ඒ බියවීම් හතර?
මේමයි. පළවෙනි එක තමයි විදේශික බද්ධ. ඒ කියන්නේ ෆොරින ටැක්ස් කියන එක.
අර සුදු ජාතිකයෙක් දක්කව ගණන් උස්සන එකද?
අන්නේ ඒකම තමයි. හිතන්න ජර්මන් ජාතිකයෙක් ලංකාවට ඇවිත් ගෙයක් කුලියට ගන්න යනවා. රුපියල් ලක්ෂයක් වෙන ගෙයකට ඕ සුදු ජාතිකයෙක් වුණ පමණින් ලක්ෂ 3ක් ඉල්ලයි කියන සාධාරණ බියක් ඔවුන්ට තියෙනවා.
ඒක ඇත්ත. එතකොට දෙවෙනි එක?
දෙවෙනි කාරණේ තමයි අන්තර්ජාල වංචා. ලස්සන ෆොටෝස් දැකලා මාසෙ 6කට සල්ලිත් ගෙවලා මෙහෙ ඇවිත් බැලුවම ඒක බාගෙට හදපු ගෙයක් වෙන්න පුරවන්නේ.
එතකොට අර වීසා ගන්න රස්තිය අදු වෙන එක?
අන්නේ ඒක තමයි තුන්වෙනි බය. සංකීර්ණ නීති රීති සහ වීසා ගැටලු. අලුත් රටක බැංකු ගිණුමක් අරින්න, වීසා දික් කරගන්න, රජයේ කාර්යාලය ගන්නේ රස්තිය අදු වෙන්න, එයාට තියෙන පුදුම බයක්.
සහ හතරවෙනි එක වෙන්න ඕනේ හුදකලාවලේද? ඔව්, කොච්චර ලස්සන රටකට ආවත් තමන්ගේ භාෂාව කතා කරන, තමන්ට ගැළපෙන යාළුව නැතුව තනි වෙයි කියන මානසික බිය තමයි හතරවෙනි එක.
මේ කරුණු හතර අහද්දී මට මෙහෙම දෙයක් හිතුණා. ලංගාව කියන්නේ හරියට ලස්සන හાર્ඩ්වෙයාර් එකක් වගේ.
හાર્ඩ්වෙයාර් එකක් කියුවේ?
ඒ කියන්නේ අපිට ලෝකේ හොඳම වෙරළ තීරන් තියෙනවා, කඳුපන්ති තියෙනවා, දේශගුණේ තියෙනවා. හැබැයි විදේශිකයෙක්ව කෙලින්ම ගෙනත් මේ හાર્ඩ්වෙයාර් එක ඇතුළට දැම්මොත් ඔපරේටින් සිස්ටම් එකක් නැති පරිගණකයක් වගේ උන් ක්‍රෑෂ් වෙලා යනවා.
හරියටම හරි. උන් අතරම වෙනෝ. එතකොට එන්සලංග කරන්නේ මේ ආයත හුඩෙක් ගයිඩ් කෙනෙක් දෙන එක නෙවෙයි, සම්පූර්ණ ජීවන රාමුවක්. ඒ කියන්නේ ලංකාව ඇතුලේ කිසිම හිරවීමකින් තොරව වැඩ කරන්න පුළුවන් ඔපරේටින් සිස්ටම් එකක් ස්ථාපනය කරලා දෙන එක.
ඒක ඊටම ගැඹුරු උපමාවක්. මේ අත්පොතේ ඒකට කියන්නේ සිකියුරිටි බ්ලැන්කට් එකක්. එහෙමත් නැත්නම් සුරක්ෂිත පවුරක් නිර්මාණය කිරීම කියලා. ඒකට උන් පාවිච්චි කරන්නේ ට්‍රිපල් ට්‍රාන්සිෂන් ෆ්‍රේම්වර්ක් එකක්.
ට්‍රිපල් ට්‍රාන්සිෂන්. ඒ කියන්නේ පියවර තුනක්. ඔව්, පළවෙනි එක භෞතික සංක්‍රමණය. එන්සලංක කණ්ඩායම පෞද්ගලිකවම ගිහින් නිවාස පරීක්ෂා කරලා Wi-Fi ස්පීඩ් එක මැනලා ගෘහ භාණ්ඩ පවා කුලියට අරන් දීලා නිවස ලෑස්ති කරනවා.
මාරයි. එතකොට දෙවෙනි එක?
ඊළඟට ක්‍රියාකාරී සංක්‍රමණය. එතනදී අර ඩිජිටල් නොමැඩ් වීසා කටියතු, බැංකු ගිණුම් විවෘත කිරීම වගේ දේවල් වලට සම්පූර්ණ දේශීය සහාය දෙනවා.
ඒ කියන්නේ රස්තියාදුවක් නැහැ.
කිසිම රස්තියාදුවක් නැහැ. අවසාන වශයෙන් සමාජීය සංක්‍රමණය. තනිකම නැටි කරන්න, ආරක්ෂිතව සමාජගත වෙන්න, ඒ වගේම සමාන අදහස් තියෙන අනෙකුත් විදේශිකයන් එක්ක කනෙක්ට් වෙන්න අවකාශයන් හදලා දෙනවා.
හැබැයි ඔතනදී මට තව ප්‍රශ්නයක් එනවා. මේ ඔක්කොම ලස්සනට වෙබ්සයිට් එකක පෙන්නන්න පුළුවන්නේ.
ඔව්.
නමුත් විදේශිකයෙකුට කොහොමද විශ්වාසයක් ඇති වෙන්නේ මේක අහසේ මාලිගාවක් නෙවෙයි තමන්ගේ සල්ලිවලට ඇත්තටම ආරක්ෂාවක් තියනවා කියලා නීතිමය පැත්ත කොහොමද?
අන්න එතනදි තමයි මේ ආයතනය ඇමරිකාවේ වයෝමින් ප්‍රාන්තයේ එන්සෝ ලංකා LLC විදිහට ලියාපදිංචි කරලා තියෙන එක වටිනාකම එන්නේ.
අහා ඇමරිකාවේ ලියාපදිංචි සමාගමක්.
ඔව් යුරෝපයේ හෝ ඇමරිකාවේ කෙනෙක් සංවර්ධන වෙමින් පවතින රටක ආයතනයකට තමන්ට ඉතුරුම් යවන්න බයයිනේ. මොකද ප්‍රශ්නයක් වුණොත් නීතියේ මේ පිළිසරණක් නැහැ.
ඒක ඇත්ත.
නමුත් එන්සෝ ලංකා LLC කියන ඇමරිකානු සමාගමට ස්ට්‍රයිප් පද්ධතිය හරහා මුදල් ගෙවනකොට ඒ විදේශිකයාට සම්පූර්ණයෙන්ම බටහිර පාරිභෝගික නීතිවල ආරක්ෂාව ලැබෙනවා. ඒක අලෙවිකරණයේදී ඊටමත් ප්‍රබල සාධකයක්.
මට ඒ තර්කය පැහැදිලි. හැබැයි මේ අත්පොතේ මම දැක්ක ටිකක් පුදුම හිතන කාරණයක්. මේ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී, ඒ කියන්නේ CEO වසන්ත ජයතුංග මහතා සහ ඔහුගේ ලේකම්වරිය පෞද්ගලිකවම එයාපෝට් එකට ගිහින් මේ අමුත්තන්ව පිළිගන්නවා කියලා තියෙනවා.
ඔව් ඒක ඇත්ත.
මම අහන්නේ අපි ඉන්නේ 2026. හැමදේම ඩිජිටල් වෙලා ඇප් එකකින් ටැක්සි එකක් ගෙන්න ගන්න පුරුවන් කාලෙක CEO කෙනෙක්ම එයාපෝට් එකට යන්නේක ප්‍රායෝගිකද? මේක නිකම්ම කාලය නාස්ති කිරීමක් නෙමෙයිද?
බැලු බැල්මට එහෙම පේන්න පුළුවන්. හැබැයි අලෙවිකරණ මනෝවිද්‍යාව පැත්තෙන් බැලුවම අන්න ඒ කාරණේ තමයි මේ මුළු ක්‍රියාවලියෙම තියෙන බලවත්ම තුරුම්පුව. මේකට කියන්නේ the what if clause කියලා. The what if clause. ඔව්. ඔබ මොහොතක් අර විදේශිකයාගේ තැනට ගිහින් හිටන්නකෝ. කවදාවත් දැකලා නැති, භාෂාව දන්නේ නැති ආසියාවේ රටකට පැය ගානක ගමනකින් පස්සේ මහන්සි වෙලා බහිනවා.
ලොකු මානසික පීඩනයක් තියෙනවා එතන.
අනේ ඒ වෙලාවේ ඔබව පිළිගන්න නාමපූර්වකatin ගත්තු ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් වෙනුවට ඔබ මේ මුළු ගනුදෙනුවම කරපු වගකීම බාරගත්තු ආයතනයේ ප්‍රධානියාම පෞද්ගලිකවම ඇවිත් හිටියොත් මොකද වෙන්නේ? එතනදී අර අපි කලින් කතා කරපු බියවීම හතරම එක තත්පරේ නතුරුදහන් වෙනව නේද? හරියටම හරි. එතන තියෙන human accountability එකක්. ඒ කියන්නේ මුහුණක් නැති සමාගමක් නෙවෙයි, තමන් වෙනුවෙන් පෙනී ඉන්න මිනිසෙක් ඉන්නවා කියන හැඟීම.
ඒක මාරම විනිවිද දැකීමක්.
අනිවාර්යෙන්ම ඔබ ලංකාවට පා තබන මොහොතේ ආයතනයේ නායකත්වෙම ඔබව පිළිගන්න ඉන්නවා නම් ඒක ඔබේ ගමන කොතරම් පහසු කරනවද කියලා අහුවාම අර විදේශිකයාට ඒ පෞද්ගලික ස්පර්ශය මිලකරන්න බැරි තරම් වටිනවා.
පැහැදිලි. හරි. දැන් අපි නීතිමය සහතිකය හැදුවා, පෞද්ගලික විශ්වාසය ගොඩනැගුවා. ඒලකට ප්‍රශ්නේ එන්නේ අපි මේ ආරක්ෂිත බලකොටුව හැදුවේ කාටද කියන එක.
ඕ ඉලක්කගත පාරිභෝගිකයින්.
මේ මූලාශ්‍රවල ප්‍රධාන ඉලක්ක කණ්ඩායම හතරක් වෙන් කළ තියවා. ඒකෙන් පැහැදිලි වෙනවා මේක නිකම්ම පාරේ යන බෑක්පැකර්ස්ලාට විකුණන දෙයක් නෙමෙයි කියලා.
කොහෙත්ම නැහැ. මේ ඉලක්කගත කිරීම ඊටම උපාය මාර්ගිකයි. පළවෙනි කණ්ඩායම තමයි රිමෝට් ප්‍රොෆෙෂනල්ස්. ඒ කියන්නේ දුරස්ථ වෘත්තිකයන්.
අර ලැප්ටොප් එකෙන් වැඩ කරන අය.
ඔව්. හැබැයි මේ අය යුරෝපයේ හෝ ඇමරිකාවේ ඉහළ වැටුප් ලබන තොරතුරු තාක්ෂණ හෝ මූල්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන්. මේ අය අඳුරු ශීත කාලයයි ඩොලර් දහස් ගණනක ජීවන ව්‍යදමයි නිසා පීඩා විඳිනව.
ඉතින් ඔවුන්ට ඕනේ මොනවද?
ඔවුන්ට අවශ්‍ය 5G අන්තර්ජාලයේ තියෙන වෙරළ බඩ නිවසක්. ඒ ඇයට ගැලපෙන්නේ ප්‍රීමියම් පැකේජ් එක. දෙවෙනි කණ්ඩායම තමයි එලිට් රිටයරීස්. ඒ කියන්නේ ඉහළ පැලැන්තියේ විශ්‍රාමිකයන්.
ආ විශ්‍රාම ගත්ත අය මෙහෙට එන්න කැමතිද?
ඕ මොකද බටහිර රටවල තියෙන මධ්‍යස්ථ විශ්‍රාම වැටුපකින් එහෙ ජීවත් වෙන දැන් හරිම අමාරුයි. ගෑස් බිල, විදුලි බිල දෙවන්තයි.
හැබැයි ඒ සල්ලිවලින් මෙහෙ රජෙක් වගේ ඉන්න පුළුවන්.
හරියටම හරි. ලංකාවේදී ලොකු නිවසක්, රියදුරෙක්, පෞද්ගලික කෝකියෙක් එක්ක අතිශය සුඛෝභෝගී ජීවිතයක් ගත කරන්න පුළුවන්. එයාට තමයි ලක්ෂරි පැකේජ් එක තියෙන්නේ.
ඊළඟට තුන්වෙනි කණ්ඩායම විදිහට ඉන්නේ ස්ලෝ ට්‍රැවලර්ස්ලා. මාස 3ක් 6ක් වගේ කාලයක් එක තැනක ඉඳලා සංස්කෘතිය අත්විඳින්න කැමති අය. මේ අයට ස්ටාර්ට්අප් හෝ කම්ෆර්ට් පැකේජ් ගැලපෙනවා.
ඔව්.
හැමෙම මම වඩාත්ම පුදුමුනේ හතරවෙනි කණ්ඩායම දැක්කාම. කම්පැෂන් ශීකර්ස්. එමත් නැත්නම් අවංක සම්බන්ධතා සොයන්නන්.
ඒක ටිකක් වෙලස් ප්‍රවේශයක් නේද? හැබැයි මිනිස් සම්බන්ධතා හොයන පිරිසක් ඉන්නවා. හැබැයි මේ අයව ආකර්ෂණය කරගන්න පාවිච්චි කරන උපක්‍රමය ගැන මට පොඩි ගැටලුවක් තියෙනවා.
ඒ මොකද්ද?
මේ අත්පොතේ කියනවා කවදාවත් ශ්‍රී ලංකාව ලාභයි කියලා කියන්න එපා. ඒ වෙනුවට ප්‍රයිස් කම්පැරිසන් හුක් එකක්, ඒ කියන්නේ මිල සංසන්දනයේ කිරීමක් පාවිච්චි කරන්න කියලා.
උදාහරණයක් විදියට?
උදාහරණයක් විදියට ඔබ ලන්ඩනයේ කුඩා කාමරයකට ගෙවන ඩොලර් 2500න් ලංකාවේ ගාල්ලේ පිහිනුම් තටාවයක් අරක්කැමියෙක් සහ රියදුරෙක් ඉන්න නිවසක් අරගෙන තවත් සල්ලි ඉතිරි කරගන්න පුරුවන් කියලා පෙන්වා දෙන්න කියනවා.
ඉතින් ඒක හොඳ තර්කයක් නේ.
ඔව්. හැබැයි මගේ ප්‍රශ්නේ මේකයි, යුරෝපයේ මොනසේක් ලන්ඩනයේ ඉන්නේ ඒ කාමරේ නිසාම නෙවෙයිනේ. එහි තියෙන දියුණු සෞඛ්‍ය සේවය, නොකඩවා තියෙන විදුලිය,
පොදු ප්‍රවාහනය ඇතෑරලා හුදෙක් පූල්ලටක් තියෙන ගෙදරකට එන්න ඕන ඇත්තටම කැමති වෙයිද? ඒක ඊටම තියුණු ප්‍රශ්නයක්. ඕනෑම බුද්ධිමත් විදේශිකෝක අහනවා. හැබැයි අන්න එතනදි තමයි එන්සෝ ලංකාවේ අපි කලින් කතා කරපු ඔපරේටින් සිස්ටම් එක වැඩ කරන්නේ.
ඒ කොහොමද?
ඕන් ලංකාවට එන්නේ සාමාන්‍ය පුරවැසියෙක් වගේ බස් වල යන්නවත් රජයේ රෝහල් වල පෝලිම් වල ඉන්නවත් නෙවෙයි. අර ඉතිරි වෙන මුදලින උන්ට පුළුවන් පෞද්ගලික රෝහල් වල ඉහළම සෞඛ්‍ය රක්ෂණයක් ගන්න.
ගෙදරට ජෙනරේටර් එකක් සවි කර ගන්න. පෞද්ගලික රියදුරෙක් එක්ක වාහනයක් පාවිච්චි කරන්න.
හරියටම හරි. ඒ කියන්නේ ඔවුන් ලංකාවේ යටිතල පහසුකම් වල දුර්වලතාවෙනින් සම්පූර්ණයෙන්ම ආවරණය වෙලා තමන්ගෙම සුඛෝපභෝගී බුබුලක් ඇතුළ තමයි ජීවත් වෙන්නේ. ඒක මාරම කෝණයකින් බලන විදිහක්.
ඕ ඒ නිසා අර ලන්ඩනයේ කාමරයකට ගෙවෙන මුදලටම මෙහෙදී කිසිව කරදරයක් නැති රජෙක් වගේ ජීවිතයක් ලැබෙනවා කියන තර්කය 100%ක්ම ප්‍රායෝගිකයි.
පැහැදිලි. ඉතින් මේ විදිහට නිවැරදි තර්කය ගොඩනගලා මේ අමුතන්ව ලංකාවට යොමු කළාම මේ තානාපතිවරයෙකුට උපයන්න පුළුවන් ආදායමත් මේ මූලාශ්‍රවල දාලා තියෙනවා. මට නම් මේ ඉලක්කම් දෙකම එකටම පුදුම හිතුණා. අපි ඒ ඉලක්කම් ටිකක් විග්‍රහ කරලා බලමු. මේක හුදෙක් සාමාන්‍ය කුමිස් මුදලක් නෙවෙයි, ස්ටාර්ට්අප් පැකේජ් එකකින් ඩොලර් 110කුත්, කම්ෆර්ට් පැකේජ් එකකින් ඩොලර් 176කුත් ලැබෙනවා. ප්‍රීමියම් එකෙන් ඩොලර් 220යි, ලක්ෂරි එකෙන් ඩොලර් 207යි.
පොඩ්ඩකින් අපි ඔය ලක්ෂරි පැකේජ් එකේ ඩොලර් 260 ගණනය කරලා බලමු. මේ අත්පොතේ පෙන්නනවා සාර්ථකත්වයේ සමීකරණය. කෙනෙක් මාසයකට ලක්ෂරි අමුතන් 10 දෙනෙක් යොමු කළොත් ඩොලර් 2600ක මාසික ආදායමක්.
ඒ කියන්නේ ලංකාවේ මුදලින් ලක්ෂ 8ක් 9ක් වෙනවද?
ඔව්. ඒ කියන්නේ මේක නිකම්ම අමතර කීයක් හරි හොයන part time වැඩක් නෙවෙයි. මේක සම්පූර්ණ වෘත්තියක්. හැබැයි මේ තරම් විශාල ආදායමක් හොයන්න නම් නිකම්ම කටින් විස්තර කරලා බෑනේ. ඒකට අනිවාර්යෙන්ම බලවත් මෙවලම් පාවිච්චි කරන්න ඕනේ.
අනිවාර්යම ඒකට තමයි ඩිජිටල් ආසනල් නැත්නම් ඩිජිටල් අවිගබඩාව පාවිච්චි කරන්නේ. ප්‍රධාන වශයෙන් මේගොල්ලෝ අතිශය වෘත්තීය මට්ටමේ QR business cards ලබා දෙනවා.
අර ස්කෑන් කරන්න පුළුවන් cards.
ඔව්, හිතන්න ඔබ කෝපි කඩේකදී විදේශිකයෙක් එක්ක කතා කරනවා. කතා කරලා ඉවර වෙලා නිකම්ම වෙබ්සයිට් එකක link එකක් දෙනව වෙනුවට ඔබේ නම, තනතුර සහ QR code එකක් තියෙන කාඩ් පතක් දෙනවා.
ඒක ස්කෑන් කරපු ගමන් කිලිම ඔහුව යොමු වෙන්නේ එන්සලංකා පද්ධතියට. එතනම විශාල වෘත්තීය විශ්වාසයක් ගොඩනගෙනවා.
ඒ විතරක් නෙවෙයි, තව තියෙනවා බහුභාෂා පුස්තකාලය කියන සංකල්පය.
ඔව්, මම දැක්කා ඒක. ඒක මට හිතුනේ මාර්ම දක්ෂ වැඩක් කියලා. ඉංග්‍රීසි විතරක් නෙවෙයි, ප්‍රංශ, ජර්මන්, චීන, ජපන් වගේ භාෂා රැසකින් හදපු PDF අත්පත්‍රිකාම එයට ලැබෙනවා.
හරියටම. ඒ කියන්නේ ජර්මන් ජාතිකයෙක් හමුනොත් එයාගේ මව් භාෂාවෙන්ම විස්තරය යවන්න පුළුවන්. තමන්ගේ මව් භාෂාවෙන් තොරතුරක් ලැබෙනකොට දැනෙන සමීපභාවය ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැනේ.
ඒක නම් ඇත්ත. ඒ වගේම සමාජ මාධ්‍යවලදී පාවිච්චි කරන තවත් මනෝවිද්‍යාත්මක උපක්‍රමයක් මේකේ තියෙනවා. අර ට්‍රොපිකල් ෆෝමෝ කියන එක.
ඔව්, fear of missing out. ඒක කරන්නේ ඩබල් ටැප් කියන ක්‍රමයට. මම ඒ ඩබල් ටැප් ක්‍රමේ තේරුම් ගත්ත විදිහ කියන්න. මේක හරියට විද්‍යාත්මක ෆනල් එකක් වගේ. මුලින්ම අර ලස්සන සිනමාත්මක වීඩියෝ එකක් දාලා ආකර්ෂණය දිනා ගන්නවා. ඒක තමයි හුක් එක.
ඔව්.
ඊට පස්සේ කවුරු හරි ඒ ගැන ඇහුවොත් අපි කෙලින්ම විකුණන්නේ යන්නේ නැහැ. අර යාළගේ භාෂාවෙන් තියෙන PDF එක යවනවා. ඒක ইনফরমේෂන් එක.
හරියටම හරි.
ඒ තොරතුරු දැකලා ඔවුන් සම්පූර්ණයෙන්ම පැහැදුනාට පස්සේ අවසාන වශයෙන් තමන්ගේ QR කෝඩ් එක තියෙන කාඩ් පතේ යවනවා. ඒක තමයි ක්ලෝසර් එක. කෙනෙක්ව බය කරන්නේ නැතුව, හිර කරන්නේ නැතුව බොහොම සුමුටව පාරිභෝගිකයෙක් බවට පත් කරන ක්‍රමයක්.
ඒ වගේම මේ හැම දෙයක්ම පාලනය කරන්න පාරදර්ශී ඩෑෂ්බෝඩ් එකක්. ඒ කියන්නේ තමන්ටම වෙනුණු පාලක පුවරුවක් ලැබෙනවා.
ඒ කියන්නේ තමන්ගේ කමිෂන් එක බලාගන්න පුළුවන්ද?
අනිවාර්යෙන්ම. තමන් යොමු කරපු කෙනා ලියාපදිංචි වෙලාද, සල්ලි ගෙවලාද කියන එක එසනින් බලාගන්න පුළුවන්. තමන්ගේ කොමිස් මුදල් නිවැරදිව ගණනය වෙලා ස්ට්‍රයිප් පද්ධතිය හරහා කිලින්ම බැංකු ගිණුමට එන ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා.
ඒ ඔක්කොම දිහා බැලුවාම මට හිතෙන්නේ මේක නිකම් අර ඉන්ටර්නෙට් එකෙන් ලින්ක් එකක් කරන් WhatsApp group වල ෂෙයා කරන බාල වැඩක් නෙවෙයි.
කොහෙත්ම නැ.
මේ ලබා දෙන මෙවලම්, මේ ඩෑෂ්බෝඩ් එක, මේ බහුභාෂා පහසුකම් ඔක්කොම එක බැලුවාම මේක හරියට තමන්ගේම කියලා සම්පූර්ණ බිස්නස් ෆ්‍රැන්චයිස් එකක් පාලනය කරනවා වගේ හැඟීමක් නේද දෙන්නේ?
ඔව්, කිසිම මූලික ආයෝජනයක් නැතුව ජාත්‍යන්තර ව්‍යාපාරයක කොටස්කරුවෙක් වෙනවා වගේ වැඩක්. හැබැයි මේ සාකච්ඡාවේ වැදගත්ම සහ තීරණාත්මකම කොටසට අපි දෙන්නේ ඕනේ.
ඒ මොකද්ද?
ඒ තමයි මේ තානාපතිවරයෙකුගේ මානසිකත්වය සහ ආචාර ධර්ම. ලෝකේ කොච්චර හොඳ මෙවලම් තිබුණත් මේ ගමන දුර යන්න නම් මේ කරන කෙනාගේ මානසිකත්වයෙන් නිවැරදි වෙන්නම ඕනේ. මේ අත්පොතේ බොහොම තදින් කියනවා sincerity over sales කියන සංකල්පය.
ඒ කියන්නේ විකිණීමට වඩා අවංක භාවය.
ඔව්.
මම ඒ සංකල්පයට ගොඩක් කැමතියි. මොකද කෙනෙක් තමන්ගේ ජීවිතයම වෙනස් කරලා අලුත් රටකට එන්න හදනකොට එයාලට ඕනේ සේල්ස්මන් කෙනෙක් නෙවෙයි. කෙනෙක්ගෙන් කොහොම හරි ඩොලර් 100ක් හඩා ගන්නවා කියන පහත් මානසිකත්වයෙන් මේක කරන්න බෑ.
ඒක ඇත්ත.
ඒ විදේශිකයා සමහර විට යුරෝපයේ අධික ශීතලෙන් දුක් විඳිනවා වෙන්න පුළුවන්. නැත්තම් වියදම දරා ගන්න බැරුව ඉන්නවා වෙන්න පුළුවන්. අපි මුලින්ම ඒ ප්‍රශ්නට සවන් දෙන්න ඕනේ.
හරියටම හරි.
ඒකට විසඳුමක් විදියට මේ පැකේජ් එක දෙනකොට අපි ඇත්තටම ඔවුන්ට ජීවිතය ගොඩනගා ගන්න උදව් කරන හෙල්පර් කෙනෙක් නැත්තම් සහායකයෙක් බවට පත් වෙනවා.
අන්න ඒ අවංකකාමී විදේශිකින්ට ඉතා හොඳින් දැනෙනවා. ඔබ බලහත්කාරයෙන් යමක් විකුණන්න හදනවද නැත්නම් ඇත්තටම උදව් කරනවද කියන එක උන්ට තේරෙනවා. ඒ වගේම අපේ මෞබිමේ අභිමානය ආරක්ෂා කිරීම ගැනත් මේකේ පැහැදිලි ආචාර ධර්ම තියෙනවා.
මේ කියන්නේ අර ස්පෑම් මැසේජ් යවන්න එපා කියන එකද?
ඕ අනවශ්‍ය විදියට මැසේජ් කරලා කරදර කරන්න බෑ. ලබා දෙන්න බැරි දේවල් බොරුවට පොරොන්දු වෙන්න බෑ. විශේෂයෙන්ම 2026 ඩිජිටල් නොමැඩ් වීසා එකක් ගන්න නම් පිටරටින් නිශ්චිත ආදායමක් එන්න ඕනේ වගේ සත්‍යතරතුරු පමණක් දෙන්න ඕනේ.
ඒක හරිම වැදගත්.
මොකද මේ අයගේ හැසිරීමෙන් තමයි පිටරට අය සමස්ත ලංකාව ගැනම ප්‍රතිරූපයක් මවාගන්නේ. ඔබ කරන එක වරදකින් මුළු රටට මේක බලපන්න පුළුවන්.
අනිවාර්යයෙන්ම. ඉතින් අපි මේ කතා කරපු දේවල් සාරාංශ කළොත් මේක හුදෙක් තමන්ගේ සාක්කුවට කොමිස් මුදලක් දාගන්නවට වඩා ගොඩක් එහාට ගිය ජාතික මෙහෙවරක්.
ඔව්.
විදේශිකයින්ට අපේ රටේ යහපත් සුරක්ෂිත ජීවිතයක් ලබාටෙන ගමන් අපේ රටේ ආර්ථිකයට අත්‍යවශ්‍යම වෙලා තියෙන විදේශ විනිමය අරගෙන එන ආර්ථික නිර්මාණකරුවෙක් වීමේ දැවන්ත අවස්ථාවක් තමයි එන්සෝ ලංකා මේ අත්පොත හරහා සමාජගත කරන්නේ.
පැහැදිලිවම. ඒ වගේම මේක තවදුරටත් ගැඹුරින් අධ්‍යයනය කරන්න කියලා මම මේකට සවන් දෙන හැමෝගෙම ඉල්ලනවා. මොකද මේක ඇතුලේ තියෙන උපාය මාර්ග ඕනෑම ව්‍යාපාරිකයෙකුට තමන්ගේ ජීවිතයටත් පාවිච්චි කරන්න පුළුවන් තරම් ප්‍රබලයි.
මේක ඇත්ත. ඉතින් අපි අද මේ සාකච්ඡාව අවසන් කරන්න කලින් මේ මූලාශ්‍රවල සිජුවම සදහන් වෙලා නැති වුණත් අපිට හිතන්න පුළුවන් එක ගැඹුරු කාරණයක් මම මේ අහගෙන ඉන්න අයගේ හිතට එකතු කරන්න කැමතියි.
ඔව් මොකද්ද?
මොහොතක් හිතලා බලන්න. අද ලෝකයේ ප්‍රබලතම සමාගම් සම්පූර්ණයෙන්ම දුරස්ථ සේවයට, ඒ කියන්නේ රිමෝට් වර්ක් වලට යොමු වෙමින් පවතිනවා. මිනිසුන්ට ලෝකේ ඕනම තැනකින්දන් වැඩ කරන්න පුළුවන්. මේ වෙනස් වන ලෝකයේ ඇතුලේ අපේ මේ කුඩා ශ්‍රී ලංකාව ලෝකයේ මීළඟ ප්‍රධානතම ඩිජිටල් නොමැඩ් කේන්ද්‍රස්ථානයේ බවට පත්වුනොත් මොකක් වෙයිද?
ඒක මාරම විප්ලවයක් වෙයි.
ඔව්. හරියට පෘතුගාලෙන් ලිස්බන් නුවරට ඉන්දුනීසියාවේ බාලි දූපතට හරි වුණා වගේ දැවැන්ත විප්ලවයක් මෙහෙ වුණොත් ඒ දැවැන්ත වෙනසේ පාලම ගොඩනැගූ පුරෝගාමින් අතර මේ මොහොතේ මේකට සමන් වෙන කෙනෙකුට තින්න පුරුවන් කියන එක මොහොතක් සිතා බලන්න. ඒ දැවැන්ත අවස්ථාව දැන් විවෘත වෙලා තියෙනවා.
අනිවාර්යයෙන්ම.
එහෙමනම් මේ අපූරු මූලාශ්‍ර ගොන්න තනිමම තවදුරටත් අධ්‍යයනය කරන්න කියලා ආරාධනා කරන ගමන් අදට අපි මේ ගැඹුරු විමර්ශනයට සමුදෙනවා. නැවතත් මෙවැනිම හරවත් සාකච්ඡාවකින් හමුවෙමු.